නාම ධර්ම අරමුණු කරනකොට ඒ නාම ධර්මයන්ගේ නිරෝධය නොදැන ඒ නාම ධර්මයන්ට රූපයයි කියලා රැවටිලා තමයි මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානේ රූපයට බැඳගන්නේ. අපි මේ නාම රූප දෙක පිළිසිඳ දැනගෙන තිබුණා නම් නාම රූප පරිච්ඡේදය කියන එකෙන් කියන්නේ ඒකයි නාම රූප දෙක පිළිසිඳ දැනගෙන තිබුණා නම් නාම ධර්ම අරමුණු කළ රූපයකට හිත බැඳගන්නේ නැහැ. එතකොට මෙන්න මේ ටිකයි අපිට මේ හැම විදිහකටම අපි ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් සම්මර්ථනය කර කර මේ ඉගෙන ගන්න යන්නීමට මෙන්න මේ ටික. එතකොට අපි දැන් අපි අහලා තියෙනවානේ නාම රූප ධර්මයන් පිළිසින් දැනා ගැනීම දිට්ඨිය. දිට්ඨිය සිද්ධ කරන්නේ දැකීම පිළිසින් නාම රූප ධර්ම සාධාරණ දිට්ඨිය දැක්කොත්. එතකොට දැන් අපිට අවශ්‍යම දැනවත එතකොට මේ දිට්ඨිය පාල කරගන්න. එතකොට ඒ සඳහායි අපි සමාධි වඩන්නේ සීලයක පිළිපදින්. මොකද දැකීම පිළිසිදු වෙන්නේ නැහැ, දිට්ඨි සිද්ධිය ලබා ගන්න පුළුවන් කමක් නැහැ චිත්ත ශුද්ධිය නැතුව. ඒ හින්දා සමතේ ඕනේ වෙනවා. චිත්ත ශුද්ධිය ලබා ගන්න විදිහක් නැහැ සීල ශුද්ධිය නැතුව. ඒ නිසා සීලයක පිළිපදින්. එතකොට සීල ශුද්ධි, චිත්ත ශුද්ධි, දිට්ඨි ශුද්ධි කියන දේ තියෙන සීල සමාධි ප්‍රඥා කියන තුන ධර්ම සත්‍ය. එතකොට අපි මෙතෙන්දී දිට්ඨි සුද්ධිය කියන්නේ අපි මේ භාවනා කරනවා කියලා කරන්නේ මොකද්ද කියන කරුණ තේරුම් ගන්න. අපි කියමු නාම රූප ධර්මයන් පිළිසින දකින්න ඕනේ. නාම රූප ධර්මයන් කොහෙද පිළිසින දකින්න ඕනේ? අපි දකින්න අහන දැනෙන දැනගන්න දිට්ඨි සුතමත විඤ්ඤාත. නැත්නම් රූප බලන, සද්ද අහන, ගඳ සුවඳ ලබන, රස විඳින, ස්පර්ශ ලබන, ධර්මාරම්මන පිළිකරන මේ ආයතන හය තියෙනවානේ. මේ ආයතන හයේ තමයි අපිට දිට්ඨි සුතිය ඇති වෙන්නේ. එතකොට අපි මේ ස්කන්ධයන්ගේ පෞද්ගලික ලක්ෂණ ඉගෙන ගන්න. රූපය කියන්නේ මේකසුයි, වේදනාව කියන්නේ මෙන්න මේකයි, සංඥාව කියන්නේ හඳුනනවා, සංකාරය කියන්නේ හිතන බව, විඥානය කියන්නේ දැනගන්නවා කියලා මේ ස්කන්ධයන්ගේ පෞද්ගලික ලක්ෂණ ගවේෂණය කරන්නේ මේ නාම රූප කියන ධර්මතා දෙක තේරුම් ගන්න. ඊට පස්සේ මේ වෙන වෙනම මේ ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණ ඉගෙනගෙන මේ ධර්මයන්ගේ හේතුව, හේතුන්ගෙන් හටගත්ත ඵලය කියන හේතුඵල ධර්ම ඉගෙන ගත්තාම ඒ ඉගෙන ගත්ත දේ ඊට පස්සේ පෞද්ගලික අපේ ජීවිතය තුළින් දකින්න ඕනේ. මේ දැකීම තමයි අපිටනේ සතර නැවත නැවත කියන්නේ සංහාව නැත්තම් සංහාමාන්තියේ දුරේ. එහෙම නැතුව අපි මේ ධර්මයේ ඉගෙනගෙන තිබුණත් තිබුණට ඵලක් වෙන්නේ නැහැ. ඉගෙන ගන්නේ නැතුව අපේ ජීවිතයේ මේ ධර්මතාව ටික දකින්න පුළුවන් කමකුත් නැහැ. තේරුණා? එතකොට දැන් අපි ඔන්න රූපය ගැන හොඳට බලලා තියෙනවා. ඉගෙන ගත්තා. රූපයේ පරමාර්ථමය ස්වභාවය ගත්තාම පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ස්වභාව හතරක්. මේ රූපයේ ස්වභාවයේ පව අවබෝධ කරගන්න වෙන්නේ හරියම දුෂ්කරයි. අපිට හිතෙන රූපේ බොහොම පහසුයි කියලා නේද? රූපේ ස්වභාවයේ පවා තේරුම් ගන්න හරිම දුෂ්කරයි. මොකද රූපේ දැරියලා අපිට තේරුණා නම් නාම ධර්ම ටික ඉදීම තේරෙනවා. නාම ධර්ම ටික තේරුම් ගත්තොත් රූපේ ඉදීම තේරෙනවා. දැන් අපි කියමුකෝ මෙතන ඉන්නවා මොළුයි කමළුයි කියලා දෙන්නේ කියන්නකො. දැන් මම කියනවා මොතන ඉන්න මොළුයි කමළුයි ඉතින් කතා කරන්නේ මම ඇවිල්ලා අහනකොට මෙයාගේ නම මොකද නිමල් කිව්වා. මම ඉබේම දන්නවා අනිත් කෙනා එහෙනම් කමක් කියලා. මොකද දෙන්නානම් ඉන්නේ දෙන්නගේ එක්කෙනෙක් ගැන දැනගත්තාම ඉතින් ටික දන්නවනේ. ඒ වගේ දැන් අපිට මේ රළුවට ඇස්වලට දෙන්න අතට අමුලක රූපයක් තිබුණාද මේ අද අපිට රූපය කියලා හම්බ වෙන්නේ නාම ධර්මත් එක්කයි. අපිට මේ ස්වභාවයෙන් ඉගෙන ගන්න අපහසුයක් නැහැ. පහසුයි. නමුත් ඔය දැනුමෙන් ඉගෙන ගත්තා කියලා සතර ගෙවෙන්නේ නැහැ. මෙච්චර මේ අමාරු වෙන්නේ ඒකයි. රූපය පිරිසිඳ දැක්කොත් නාගම් යාපව කාම ලෝකෙට එන්නේ නැහැ. අනාගම් වෙනවා. හරිද? ඒ කියන්නේ එයාට රූපේ නිරෝධයට යනවා. රූපේ කියන්නේ කී අනිදර්ශන ස්වභාවය ප්‍රකට වෙනවා. මොකද දැනුත් අපි රූපේ නිසා පහළ වෙන නාම ධර්ම වල තමයි මේ රූපය කියලා රැවටිලා ඉන්නේ. රූපේ කියන්නේ කී යථා ස්වභාවය තේරුම් ගත්තාම ඒ තරම් දුරට යනවා. රූපේ කියන්නේ ක ස්වභාව අර්ථයකට යනවා. රූපේ කියන්නේ පරමාර්ථමය ත්‍ස්සය ස්වභාව අර්ථයක්. ධාතු කියන්නේ ස්වභාවයක් කියන්නේ. දැන් තද ස්වභාවය අපිට අපි හැඩයකින් දකින්න පුරු වෙලා තියෙනවා. තද ස්වභාවයට හැඩ නැහැ. එතකොට ගලන වැගිරෙන ස්වභාවයට හැඩ නැහැ. එතකොට මේ උෂ්ණ ස්වභාවයට හැඩ නැහැ. දැන් රස්නේ කියන ස්වභාවයට හැඩයක් තියෙනවද? නැහැ. පටවි ධාතුව කියන එකත් ඒ ස්වභාවයෙන්ම හොඳට තේරුම් ගන්න. රස්නේ කියන එකේ අපිට දැනෙනවා මිසක අපිට හැඩතලයක් අහු වෙනවද? අද අපිට රළුවට හම්බ වෙන්නේ මේ පටවි ධාතුයි කියන දේ. ධාතුව කියන එක ගත්තහම පටවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ගත්තහම එක ධාතුවක් රළුයි, එක ධාතුවක් සියුම් එහෙම නැහැ. ධාතුයි කියන මට්ටම ස්වභාවයේ ඒ මට්ටමමයි. ධාතු කියන ස්වභාවය. රස්නේ ස්වභාවයේ හැඩතලයක් කියන්න පුළුවන්ද කාටවත්? ස්වභාවයක් තියෙනවා. ස්වභාවය ගැන හැඩයක් හෝ තලයක් හෝ මිම්මක් හෝ එහෙම අල්ලන්න එහෙම පුළුවන් ගමක් නැහැනේ. පටවි ධාතුවේ ස්වභාවයක් තියෙනවා. මොකද තේජෝ ධාතුව කියන එක පවතින්නේ පටවි ධාතුව නැති. පටවි ධාතුව කියන එක පවතින්නේ තේජෝ ධාතුව නැති. මේ ධාතු ස්වභාව හතර ඔය මට්ටමටම තියෙනවා. එතකොට මේ දැන් අපි වතුර ටිකක් ගත්තහම අපි කියමු දැන් තාපය නැත්නම් උෂ්ණය බිඳුවටම දැක්සහම ඒකට අපි කියන අයිස් වෙනවා කියලා. ඒ කියන්නේ පොළ කැටගහනවා නේද? දැන් එතකොට මේ කැටයක් හැටියට අපිට අහු වුණත් මෙතන තියෙන්නේ ජලය, ජලයමනේ. ඒ ජලය ටික තමයි මේ කැටයක් හැටියට අපිට තියෙන්නේ. ආපහු අපි රස්නේ තලකෙන් තිබුණාම කියලා යනවා. ඒ වගේ මේ නිබඳු ස්වභාව ධර්ම හතරක් තමයි එකට රාශි වෙලා මේ විදිහට තියෙන්නේ. මේකට බුහුතයි කියලා කියන්නේ පවතින ස්වභාවෙත් මේ වෙන විදිහකට තේරෙන්නේ නේ නිකන්. එතකොට දැන් මේ විදිහට පවතින යථා ස්වභාවයේ බුහුත හතරක් පවතින මේ ටික එකට එක රාශි වුණාම මේ විඥාණයට හැම වෙලාවෙම හැඩතලයක් එනවා. මේ හැඩතල නැදෙන්නේ හිතට. මේ තේන හැඩතලය දැන් අපිට අයිස් කැකේ කියලා පේන දේ වතුරට හරියද? වතුර කියලා. දැන් එතන ඝන වෙච්ච වතුර ටික දියර ටිකනේ ඝන වුණා. ඝන වෙච්ච බව වතුර දන්නවා. වතුර ටිකම තමයි. ඒකේ හැඩයක් තියන්නේ අපේ හිතට. අවකාශ ධාතු ආවරාගෙන රාති වෙච්ච ඒ රූප අංශ ටිකේ හැඩතලයක් වෙන්නේ අපිට මනසට. අපිට පේන හැඩතලය ඒ වස්තුවට අයිති ධර්මතාවයක් නෙමෙයි. එතකොට අපිට අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි ওই ධාතුව හැටියටම නුවණින් බලන්නේ මොකටද? මේ හැම රූපයක්ම හැදලා තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු නම් නුවණින් අවබෝධ කරන ස්වභාව අතරක් නම් ඒ කියන්නේ අපි කියමු අර රස්නේ වගේ ස්වභාවය හිතර ගන්නකො ඒ ස්වභාවය තමයි හැමන තිබෙන හැකිලෙන ස්වභාවය වාතේ එක පේන්නේ නැහැ. ඒ ස්වභාවයමයි පටවි ආපෝ. එහෙනම් රූපේ ස්වභාවය මෙබඳුයි නම් එබඳු ස්වභාව ධර්මතා හතරක් ඇති වෙච්ච තැන මේ තේන හැඩතල ඔක්කොම හිතට නේද කියලා මේ රූපේ පිටින් දැක්කහම තමයි අපිට මේ තේන දේවල් ඔක්කොම සංඥාමය දේවල් නේද කියලා නාම ධර්ම ටික ගැන අවබෝධ වෙන්නේ. නමුත් දැන් අද අපි තාම කරන්නේ මේ හිතට තියෙන නාම ධර්ම ටික ඇදලා ඒක ඇතුලේ අපි මේ ධාතු බලන්නේ. මෙන්න මේ දෝෂේ දුර වෙන්න ඕනේ. දැන් අපි එක මෙහෙම කියමු. දැන් කෙස් ලොම් මේ සම්ම එක එක කොටසක් ගන්නකො ගත්තාම අපිට පුද්ගලෙක් හම්බ වෙන්නේ නැහැ. එතකොට දැන් අපි කරන්නේ ඉස්තල පුද්ගලයේ මව ඉන්නවා අපිට මේ පුද්ගලයේ ඇතුලේ තියෙන කෙස්ලොම් නියද සම්මස් කියලා මේ පුද්ගලයේ ඇතුලේ තියෙන කොටස් නේ අපි බලන්නේ දැන් අපිට කවදාවත් මේ පුද්ගල සංඥාව අයින් වෙන්නේ නැහැ මෙහෙම බැලුවට නමුත් අපි ඔක බලන්න ඕනේ පුද්ගලයේ මින්මක් කරගෙන පුද්ගලයාගේ කොටස් නෙමෙයි වෙන වෙනම ආරෝහකට ඒකයි කියන්නේ වර්ණ වශයෙන් සතහන් වශයෙන් අවකාශ වශයෙන් දිශා වශයෙන් පරිච්ඡේද වශයෙන් කියලා පෙන්නන්නේ පුද්ගල භාවයේ හිතෙන් නැගෙන විදිහට අපි කියමු කෙස් ටික ගන්නවා පුවාසයි එතකොට උඩ දිශාවේ අවකාශ ධාතුව කෙරවලකොට මෙන්න මේ වගේ හොඳට බලන්න පුද්ගල භාවය නැගෙන්න මෙහෙම බලලා නිබඳු කොටස් 32ක් තියෙන තැන නිබඳු හැඩයක් තියෙනවා කිව්වහම දැන් අපි දන්නවා පරමාර්ථමය ස්වභාවය කොටස් 32ක් එහෙම තියෙන තැන මේ තේන දේ බොරුවක් කියන එක අපිට තේරුම් ගන්න. දැන් නමුත් අපි දැන් කරන්නේ මොකද්ද? මේ පුද්ගලයා ගැන පුද්ගල ස්වરૂපයේ එහෙමම හිතට අරගෙන ඒ පුද්ගලයා ඇතුළත කෙස්ලොම් නියදත් බලන්නේ. එහෙම බැලුවහම මේකේ භූත වූ පරමාර්ථ ස්වභාවය පුද්ගලයා හැඩේ වෙනවා. තේරෙනවා මේ කියන්නේ. එහෙම කෙරුවහම අපිට ඕනේ මේ පුද්ගල සංඥාව දුරු කරන්නමයි. මේ සංඥාව දුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි මේ ධාතු වශයෙන් බලන්නේ හැම වෙලාවෙම වැලිය යුත්තේ අපිට ඒ ධාතු නිසා පහළ වෙන සංඥාව තේරුම් කරගන්නයි. රූපේ ගැන බලන්නේ නාම ධර්ම ප්‍රකට කරගන්න හින්දා විතරක නැතිනම් රූපේ තියෙනව හෝ නැහැ කියලා එයින් අවසන් කරන්න නෙමෙයි. රූපේ ගැන බැලුවට පස්සේ ඊට පස්සේ උත්තරේ නෝ රූපේ මෙබඳු ඉන්නම් මේ කියන දේ නාමයක් නේද කියන්නේ. දැන් රූපේ පරමාර්ථමය ස්වභාවය අපි ගවේෂණය කරගෙන කරගෙන ගියාම අපිට හම්බ වෙනවලා රූපේ ඇත්ත ධාතු ස්වභාවයක් නම් එහෙනම් අපිට මේ හැඩතල පේනවනම් සහසතහම් පේනවනම් මේ ඔක්කොම අපිට හම් වෙන උන රූප සංඥාව නේද කියලා. ඊට පස්සේ අපි දන්නවා එහෙනම් මේ සංඥාවන බැරේද අපි සංකාර කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දෙනවා යතහ යතනං සංඥානාති තතතතන වහරති යම් යම් ආකාරයක හඳුනා ඉතී ඒ ආකාරයට විවහාර කරනවා. හඳුනන ආකාරයට විවහාර කරනවා. එතකොට යම් යම් ආකාරයට විවහාර කරන ඒ ආකාරයට දැනගන්නවා. එහෙනම් කල්පනා ස්වභාවය ආකාරයට දැනගන්නවා. එහෙම ගත්තාම අපිට හොඳට තේරෙනවා එක දෙයක්. මොකද්ද? මේ රූපය නිසා හැම වෙලාවෙම නාම ධර්ම කියන එක පහළ වෙන්නේ තමයි. නැත්නම් හිතේ. රූපය කියන එක ගැටුනහම ඒ කියන්නේ අපි සාහරණය කරාම බහැර තියෙන රූපයක් අපි දැනගන්නේ කොහොමද? මේ ඇහැ ගිහිල්ලා බහැර රූපේ වැදෙන්නේ නැත්නම් ඒ රූපය ඇවිල්ලා ඇහැ වැදෙන්නේ නැත්නම් ඈ කොහොමද එතන තියෙන වස්තුවක් අපි දැනගන්නේ? එතකොට මේ ඕනම දෙයක් හිතට දැනගන්න පුළුවන්කම තියෙන්නේ හිතේම යෙදෙන ධර්මතා ටිකක් විතරයි. හිතේ පැවැත්මට උපකාරක ආධාරක ධර්මතාවයක් විතරයි රූපය. හිතේ පැවැත්මට ආධාරක ධර්මතා ටිකක් විතරයි රූපය. එතකොට අපිට පුළුවන් මේ හැම වෙලාවෙම එකම එක දෙයක් තේරුම් කරගන්නට ඕනේ. දැන් ඇහත් රූපය දෙක ගැටෙනකොට හිත උපදිනවා කියන්නකෝ. හිත උපන්නාම ඒ හිතේ මේ ඉස්සෙන් තියෙන රූප නිසා නාම ධර්ම පහළ වෙනකොට ඒ නාම ධර්මයි අපි දැනගන්නේ. හැම වෙලාවෙම වෙන්නේ ඒකයි. නමුත් මේ රූපය නිසා නාම ධර්ම පහළ වෙනවා මේ නාම ධර්මය දැනගන්නේ කියලා මේ නාම රූපච්ච විඥානත නාම රූප කියන ධර්මතාව දෙක නොදන්න අපි හැම වෙලාවෙම දකින්නේ රූපේ කියලා මෙහෙටම යාපහු තබන. එතකොට ඒකේ වෙන දෝෂය තමයි අපි අහකට ගියාම දැකපු දේ මෙහෙ තියනවා කියන අදහස. දැන් අපිට හිතෙන්නේ එහේ බාහිර තියෙන දෙයක් අපි දකිනවා කියලානේ. දැන් මෙහෙම බලනකොට මේ මෙහෙ තියෙන දේ දකිනවා කියලා හිතුවාම අපි අහකට යනකොට දැකපු දේ මෙහෙ තියෙනවා කියන එක ඉබේ පිළිතන්නේ ඉබේමයි. ඒ කියන්නේ ආපහු සරයක් හොයාගෙන එන්න හේතුව හිතලා ඉගෙන. තේර. ආය වෙනස් කරන්න බැරි දැන් ඉබේමයි ප්‍රතිසන්දියට හේතුව තියෙන. නමුත් අපිට අන්තිමට ඕන මේ නාම රූප දෙක තේරුම් ගන්න කියන එකෙන් කියන්නේ රූපේ ස්වභාවයේ ධාතු වශයෙන් රූපේ ස්වභාවයේ මේබඳු රූප ගැටීම නිසා මේ තේන හැඩතල ඔක්කොම සිතට පහළ වෙන ධර්මතාවයක්. ඒක සිතක් සිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙන ධර්මතාවයක් කියන අවබෝධය ලැබෙන්නයි ඕන. එතකොට අපිට දැකපු දේ ආයේ මෙහෙ තියෙන්නේ නැහැ. බැහැර ඉදින්නේ නැති වෙනවා. ඇයි? දැන් ඇහැට රූප ගැටෙන වෙලාවේදී රූපය නිසා නාම ධර්ම පහළ වෙන්නේ මෙහෙනම්. සිත තුල නම් ඒ සිතේම පහළ වෙච්ච නාම ධර්ම නම් දැනගන්නේ. එතකොට අපි බහැරට ගියාම මෙහෙ දැනගත දේ මෙහෙ තියෙනවා කියන එකට ඉඳන ඉබේම හිතෙන්නේ නැහැ. පහළ වෙන වෙලාවට ඒ නිසා මෙහෙ හටගත්ත හැම වෙලාවෙම බාහිර ධර්මතාවයන් නිසා ආධ්‍යාත්මික චිත්තජෛතික ධර්ම ඉපදිලා තියෙනවා මිසක හැම වෙලාවෙම රූප ගැටියෙන් නිසා චිත්තජෛතික ධර්ම ඉපදිලා තියෙනවා මේ රූප දෙන් වෙනකොට චිත්තජෛතික ධර්ම නිරුද්ධ වෙලා තියෙනවා මිසක ඒ සිත චෛත්‍යිකවලත් අධ්‍යක්ෂීම ආයේ රූපෙටයි තියෙන්නේ නැහැ. යකඩ කෑල් දෙකක් ගැටුනහම ඇති වෙන ශබ්දය ආපහු යකඩ කෑල් දෙක ඇතුළට ඇවිත් වෙනවද? නැහැ. මේ ඇහැට ආයතනයක් රූපෙට ආයතනයක් කියන්නේ ඇයි? ආයදානත්තු ආයතනත්තු. ඈ එතකොට ආකාරත්තු ආයතනත්තු. දැන් ස්වර්ණාකර රත්නාකර කියලා කියන්නේ පතල් පතල් තියෙන්නේ මැණික් පතල් රත්තරන් පතල් ආකාර ඒ ආකාරවලින් නැවත නැවත ධානේ උපදිනවා වගේ මේ ඇහත් රූපියක් දෙකට ආයතන කියන්නේ නැවත නැවත චිත්තජෛතික ධර්ම උපදින එක. ඇහත් රූපියක් දෙක ගැටීම නිසා උපදින සිතත් ඒ සිතේ උපදින චෛතසික ධර්ම ටිකත් ඇහත් රූපියක් දෙක නැති වෙනකොටම නැති වෙනවා මිසක ආපහු ඒව රූපෙට අයිති වෙන්නේ නැහැ. නමුත් දැන් අපිට වෙන්නේ ඇහත් රූපියක් දෙක ගැටීම නිසා සිත උපදිනකොට ඒ සිතේම යෙදෙන චෛත්‍යික ධර්ම ඒ සිතෙන් දැනගන්නවා කියන මේ සිද්ධිය හසු නොවි රූපයක් දැක්කා ඇහෙන් දැක්කා ඇහැ දැක්කා මෙන්න මේ විදිහට ඇහත් රූපියක් දෙක මේ රූපය තමයි අපි යන්නේ පුරු වෙලා තියෙන්නේ. එතකොට අපිට දැන් මෙතෙන්දි ඕනේ වෙන්නේ එක දෙයක් ඇහත් රූපියක් දෙක ගැටෙන නිසා සිත උපන්නාම ඒ උපන්න ඒ උපන්න සිතේම පහළ වෙන වේදනා සංඥා කියන මේ රූපයේ ගති ස්වභාවයක් හිතේ පහළ වෙනවා ඒ ටිකමයි දැනගන්න. මෙන්න මේ ටික අපිට දැක්කෝ දැනගත්තොත් අපි දන්නවා ඒ ඒ ආයතනය නිසා චිත්තචෛතික ධර්ම ඉපදිලා ඒ ඒ ආයතන නැති වෙනකොට නැති වෙනවා. එතකොට කවදාවත් මේ පේන දේ බාහිර රූපෙට හෝ ආධ්‍යාත්මික ඇහැට හෝ අයිති කියන ධනෙට යන්නේ නැහැ. ඔකදී දැන් අර ඉතින් දැක්තහම මුතම දෙයක් එක දෙයක් මම කෙටියෙන් මතක් කරන්නම්. අපිට මෙහෙන් රූප පේන තාක් ශබ්ද ඇහෙන තාක් ගඳ සුවඳ ලැබෙන තාක් ජරා මරණ දුක හිත් වෙන්නේ ප්‍රතිසන්දිය නතර වෙන්නේ. ඒ තමයි මට කියන්න පුළුවන්. ඇයි දැන් මේ සිද්ධාන්තේ වෙලා තියෙන දේ අනිත් පැත්තට අපිට මේ තියෙන්නේ රූප නිසා නාම ධර්ම පහළ වෙන්නේ. අපි ඒ සිද්ධිය නොදන්නාකම නිසා ඒ නාම ධර්ම ටිකෙන් ආපහු රූපය දිහා බලලා මේ තියෙනවා. එහෙම නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපම් වෙලා ආපහු මේ තියෙනවා. හැම වෙලාවෙම ලෝකේ සමාතුල උපදින්න ඕන. දැන් අපිට හම්බ වෙන්නේ දහරින්නේ ලෝකේ මේ තියෙන දේවල්නේ. නමුත් මේ රූප ගැටීම නිසා චිත්තජෛතික ධර්ම නැත්නම් මේ වේදනා සංඥාව හැඩතල පහළ වෙන පාටද මනසද. දැන් ඔන්න මේ දැකපු දර්ශනය ඔගලන්ට පැත්තකට හිල්ලා සිහි කරන්න බැයි පුළුවන්. ඔගොල්ලෝ මේ දකින සිද්ධිය රූපයක් නම් කොහොමද රූපයක් හිතෙන් සිහි කරන්නේ? එතකොට ඒ සිහි කළ තියෙන්නේ නාම ධර්මම නෙමෙයි. නාම ධර්ම සිහි කළ රූපය කියලා රැවටිලා නෙමෙයි. එහෙනම් මේ කියන්නේ එකමයි. මේ මේ දැන් දකින සිද්ධියමයි අපි පැත්තකට ගිහලා සිහි කරන්නේ. සීනේ පේනවනේ. මේ දැකපු සිද්ධිය අපිට පේන්න බැයි හීනේ පුළුවන්. හීනෙන් පේන්නේ පේනකොට හීනෙන් පේන හිත මනෝවිඥාන හිතද? මේ මනෝවිඥානයේ තහඹෙන ධර්මාරම්මනේ. ධර්මාරම්මන කියන්නේ වේදනා සංඥා සංකාරනේ. එතකොට ඒ හිතේ මේ රූප කියන රූප කලා. එහෙනම් මේ සිද්ධියම නම් ඒ පේන්නේ දැන් පේන්නේ ඒ සිද්ධියම නෙමෙයි. එතකොට අපි දැන් ගොඩාක් කාලයක් මේ හිතම මමයනය කරලා තියෙනවා. ඈ හිතම රූපේ 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 කියලා හිතම පරිහරණය කළා. දැන් ඉතින් අපි ළඟම තියෙන එක රැවටිලා හින්දා ආයෙ රැවටෙන්න අමුතේ එකක් නැහැ. ඔතනයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් හිතටම රැවටිලා නම් හිත යන යන තැන මේ අරමුණ එනවා කියන රැවටීමත් එක්කනේ. ඕකට මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙහෙ තියෙන එක කර රැවටුණා නම් පැත්තකට යනකොට ඒක නැති වුණාම රැවටීම නැති වෙනවා. නමුත් දැන් මේ හිතටමනේ රැවටලා තියෙන්නේ. අර අර අපි කදේ කදේ කතාව වගේ හෙලලා තියෙන්නේ නේද? දන්නවද? එක මනුස්ස ලේස් වුණ මේ අපි කි ඒ උරයා මේ දියාගෙන ඉඳ යනවා. ඉල එකතරක ඉඳගත්තුලු හරිම ගඳයි. වටපිටාවල නැගිටලා ඉවරලා ආයෙත් කරේදියකට ගිහින් වෙන තැනක ඉඳ ගන්නවා. වටපිටාව දැක ආයෙත් ගඳයි කියලා ආයෙත් නැගිටලා යනවා. ආයෙ වෙන තැනක. බලනකොට මේ ගෙඩියෙන් මල්ලේ තමයි ඒ කඳ තියෙන්නේ. පස්සේ ඒක දැනගෙන ඒක විදිකලා. ඊට පස්සේ නුන ගඳ නැති. ඒ වගේ දැන් අපි දුකතිය කියා, කෙලස්තිය කියා. මෙතන ඉන්න තැන පරිසරයේ දුකයි කියනවා කෙලස් කියනවා වෙන තැනකට යනවා. බලනකොට මේ අපි එක දාරගෙන යන්නේ. ඔන්න ඒ ඉඳ පරිසරයේ දුකයි කියනවා එතනම නැහැ කියනවා ආයෙත් තව තැනකට යනවා. බලනකොට මේ නරක කියලා තියෙන්නේ කොහෙද? මරක. එතකොට දැන් මේ අපි නිකමට මෙන්න මෙහෙම එකක් කියමු. ධිට්ඨි විසුද්ධිය කියන එක මෙන්න මේ කරුණෙන් තේරුම් ගන්න. එතනට මම කියන්න තියෙන්නේ රූපේ අපි දකින්න ඕනේ අර ධාතු ස්වභාවය. ඒ කියන්නේ රූපේ පරමාර්ථ ස්වභාවය යථාර්ථ නුවණින්මයි රූපය අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ කවදාවත් ඒ විඥාණයෙන් දැනගන්න බෑ. අපි අද දැනගෙන ඉන්න රූපය සතර නැවත ඉපදීමට පත් කරන රූපයක්. මේ මේ මට්ටමේ රූපකින් තමයි අපිට දුක එන්නේ. ඒ හින්දා රූපය අවබෝධ කරගන්න ඕනේ කියන්නේ. රූපය අවබෝධ කෙරුවාම රූපේ ස්වභාවය ධාතුයි කියන ගණිතය යනවා. එතකොට අපි දන්නවා එබඳු රූප ස්වභාවයක් නිසා හැම වෙලාවෙම යම් හැඩසටහනක් වෙනුනොත් විඳින බවක් හෝ හැඩසටහනක් හෝ කල්පනා කරන බවක් හෝ දැනගන්න බවක් තියෙනවා නම් මේ ඔක්කොම නාම ධර්මයි කියලා දැනගත්තොත් අපි කවදාවත් මේ නාම ධර්ම සිහි කළ රූපේ හොයන්නේ නැහැ. ඇයි ඒ? හිතේ උපදින නාම ධර්ම හිත නැතිවෙකොට නැති වෙනවා කියලා අවබෝධයක් එනවා. තව පැත්තකින් ගත්තොත් මේ ඇහත් රූපයෙන් රූප හිත අමාතුල වේදනා සංඥා පහළ වෙනවා, චිත්තචෛතසික ධර්ම උපදිනවා කියන එක දකින්න. තේරෙනවද? දැන් අපිට බාහිර රූපේ පේනවා කියන වෙනුවට රූපේ නුවණින් දැකලා එබඳු රූපේ නිසා නැත්නම් සතර මහා ධාතු රූපේ නිසා මේ නාම ධර්මයි පහළ වෙලා තියෙන්නේ කියන එක අපිට තේරෙන්න ඕනේ. එතකොට තමයි අපි නාම රූප දෙකම දකිනවා කියන තැනට එන්නේ. එදාටයි මේ තේන දේ සිහි කරලා මෙහෙ හොයන්න යන්නේ නැත්තේ. එහෙ බැහැර නිසා සමාතුල උපදිනවා කියලා දකිනවා. ඕන ඔය දැක්මට ආවහම ධිට්ඨි සුද්ධි කියන. නමුත් ඔය දැකීම ගන්න ලේසි නැහැ. ඒ හින්දායි දැන් මේ අපිට රූපය දකින අපිට රූපේ නිසා නාම ධර්මයි හම්බ වෙන්නේ කියන තැන හරියට අහකට පොළොව වගේ සිද්ධයක් නේද? ඒ නිසායි පෙන්නලා තියෙන්නේ මේ ස්වභාවයේ ඉබේම දකින්න නීවරණ දුරු වෙන චිත්ත විසුද්ධිය ඇති කරගන්න. දැන් අපි සමත භාවනාවක් කරන්නේ මොකටද කියලා දැනගෙන ඉන්න ඕනේ. අපි දන්නවා මෙන්න මේකටයි කරන්නේ කියලා. එතකොට දැන් සමත භාවනාවක් කරනවා නීවරණ දුරු කරන්ද චිත්ත ශුද්ධිය ඇති කරගන්න. ඒක දන්නවා චිත්ත ශුද්ධිය මේ නාම රූප දෙක පිළිසින් දකින්න උපකාර වෙනවා. එතකොට සමත භාවනාවක් කරන්න බෑ. හිත නීවර දුරු කරගන්න බෑ. කය වචෙන් දෙක අසංවර නම් ඒ හිඳ සීලයක පිහිටන. ඔන්න සීල විසුද්ධිය සීලයක පිහිටනකොට ඒ සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය සම්පාදනය වෙන විදිහකට වෙන්න ඕනේ. සීල විසුද්ධියට තියෙනවා ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ඒක අවශ්‍යමයි. මොකද්ද ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියන්නේ? මේ පින්වතුන්ගේ පොහොය අටසිල් නිති පන්සිල් දෙකමයි ප්‍රාතිමොක්ඛ සංවර සීලය. උපසම්පදා ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලය, සාමණේර ස්වාමීන් වහන්සේගේ සාමණේර සීලය, මේ පින්වතුන්ට තියෙන පන්සිල් අටසිල්ුයි මේක තමයි ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ඈ ප්‍රාතිමොක්ඛ මොක්ෂයට පමුණන, විමුක්තියට පමුණන, හරිද පමුණවන, නිවනට පමුණවන සීලය. ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ඊට පස්සේ මේ පින්වතුන්ට තියෙන්න ඕනේ ඉන්ද්‍රිය සංවර සීලය. හරිද? මේ සීලය තියෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ මොකද්ද? චක්කුණ රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපේක්ඛෝ ච විහෙරති සත්සම්පජාන. ඇහෙන් රූප දැකලා චක්කුණ රූපං දිස්වා න නිනිස්සග්ගායෝති නානුභ්‍යංජනග්ගාහි හෝති යත්වාධිකරණමේනම් චක්ඛුන්දියං අසංගතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා ආන්වාසෙයියුන් තස්ස සංවරාය පටිපජ්ජති රක්කති චක්ඛුන්දියං චක්ඛුන්දිය සංවරං ආපජ්ජති. ඒ කියන්නේ ඇහින් රූප දැකලා බලලා ලෝභ ද්වේෂ ආදී ලාමක අකුසල ධර්ම ලුහුබඳින විදිහට ඇහින් රූප බලන නිමිති අනුමිති වශයෙන් ගන්න එපා. ලෝභ දේස මොහ ඇති වෙන විදිහට ඇහෙන් රූප බලන නිමිති අනුමිති වශයෙන් ගන්න එපා. ඇහැ රකින්ද ඇහි සංවරයට පැමිණෙන්න කියන. ලෝභ දේස ලාමක අකුසල ධර්ම ඇති වෙන විදිහට අර මොකද්ද කියලා නෑ මේ උපමාව. එහෙම බලන්න එපා කියලා කියන්නේ. ඕක තමයි කියන්නේ. දැන් ඕක. හරිද? එතකොට ඉන්ද්‍රිය සංවර තියෙනවා. කනේ ශබ්ද අහනකොට කන සංවර කරගන්නවා. මේ වගේ ඊට පස්සේ මේ චිත්ත සමතේ නීවරණ ධර්ම දුරු කරනවා කියන එක හිතන්නවත් එපා. මේ මේ මේකත් නැත්තම්. හරිද? හිතන්නවත් එපා. ඊළුවත් එච්චරන්නේ සාවකාලික කුසලයක් සිදුවේ. නමුත් මේ ජීවිතයෙන් දුක අවසන් කරනවායි කියන මේක ප්‍රතිපදාවක්. ලෝකෙට බොරු කරන්න පුළුවන්. නමුත් ප්‍රතිපදාවට සාසනයට යථාර්ථයට බොරු කරන්න බෑ. හරිද? අපි කාටත් තාම මේතන මෙහෙම ඉන්නවා කියන්නේ අපි හැමෝගෙම මේ මට්ටම් අඩුයි කියන එක. මේ හැමෝටම නැත්තේ සීලය. මටත් එක්කම. ඇයි මේ දහම් බොරු කරන්න බෑ? අපි සීලය කියලා සමහර විට පංචිල් රකින්න කෙනා ඒ පද පහ ගැන විතරයි ටිකක් අල්ලගන්නේ. මම මේ සිල්පද 10 ගැන විතරයි අපි අවධානය යොමු කරන්නේ. නමුත් හොඳට තේරුම් ගන්න ඕනේ එපමණකින් විතරක් මේක වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය තියෙනවා. ඊට පස්සේ ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධ සීලය කියන්නේ මොකක්ද? දැන් ජීවිතය තුළ තියෙන්නේ ඈ අර නොකටයුතු වෙළඳාම් පහක් ගැන තියනනේ. ඒ කියන්නේ එයාගේ ජීවිතයත්ම බොහොම දැහැමි එකක් වෙන්න ඕනේ කියන එකයි ඉතින් කියන්නේ. ඒ කියන්නේ රළු ලේ වැසුණු අත්‍යත්‍ය රළු පැවතුම් කියන කෙනෙකුට බෑ කියන එක කියනයි. ඊට පස්සේ ප්‍රත්‍යසන්නිෂ්ඨ සීලය ද ස්වාමීන් වහන්සේලා කියන සිව්පස්සේ නුවණ පරිභෝග කරා. ඒ කියන්නේ බොහොම බෙහෙවින් තණ්හා වැටෙන දින කරුණ. ඒක මේ පින්වතුන්ටත් අයිති. මේ පින්වතුන්ට ඒ කියන්නේ හම්බ කරන දේ ආදීනව දැනගෙන පරිහරණය කරන්න කියනවා. ආදීනව දැනගෙන පරිහරණය කරස්තව. ඒ කියන්නේ ඕන එතකොට ආදීනව දැනගෙන පරිහරණය කළාම ඕනෑවට වඩා ඒ දේ හිත බැඳෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භව විනා භවෝති අභින්නම් පච්චවේකිතබ්බ ඈ. එතකොට අපි සතු සියලුම ප්‍රිය වූ මනාප වූ හැම දෙයක්ම වෙනස් වෙන විපරිණාම වෙන ස්වභාවයටපත් වෙනවා නැති වෙලා යනවා නේද කියලා හැම වෙලාවෙම නුවණින් සීකල බැලිය යුතුයි කියන. ඒ වගේ ඒකෙන් ලකු තණ්හාවේ අඩුවීමක් වෙනවා. එතකොට මෙන්න මේ හතර තිබුණොත් මේ හතරට කියනවා මේ සීලයට සතර සංවර සීලයට සමාධි සංවර්ධනික සීලය කියලා. මේ සීලය අවසන් වෙන්නේ නීවරණ ධර්ම තුනේ. ඊට සමාධි. මේ සාසනේ වෙන නීවරණ දුරුකරන කමටහක් නැහැ. සීල රකින්න තියෙන්නේ. එතකොට මොකද ඉන්ද්‍රිය සංවර සීලය ගත්තාම මනසටයි කි ඔය නොයේ කර්මුන හිත හිතා ඉන්න බෑ. දැන් අපි සමහයිස රූප බලන්නේ නැහැ, ශබ්ද අහන්නේ නැහැ, සිලියකවත් බලන්නේ නැහැ, රේඩියක අහන්නේත් නැහැ. ඒ වලට හිතින් තොර තෝරජන්ම තෝරේ යනවා. නේද? මනස සංවරයි. මනස කියන එක ඉන්ද්‍රියට අයිති නැද්ද? මනේ ඉන්ද්‍රියක්. ඒකත් අයිති ඉන්ද්‍රිය සංවරයි. එතකොට මේ හතරම තිබුණාම බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකද්ද? ඉස්තරිතු. ඔන්න නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වෙන තැන දක්වාම සීලය කොටසයි. නීවරණ ධර්ම තැන දුරු වුණාට පස්සේ මේ සීලය අවසන් වෙන්නේ චිත්තයි. ඔන්න චිත්තය සිද්ධිය ආරා. ඒ නීවරණ දුරු වෙච්ච මනස තවදුරටත් වඩනකොට මෙන්න මේ කියන ධර්ම තමයි ඉදීම තියෙන්නේ. අපි මේ දකින්නවා අහනවා කියලා අපේම මනසයි පරිහරණය කරන්න කියන එක ඉබේමයි. ඒ කියන්නේ දැන් අනිත් කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. දැන් අහලා තියෙන කෙනාට ඉබේමයි මේ ධර්මතාව ටික තේරෙන්නේ. දැන් අදට අපිට මේ ටික තේරෙන්නේ නැත්තේ නීවරණ ධර්ම තියෙන නිසායි. නීවරණ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ රූපේම කියලා මෙහෙටම නැමිච්ච මනස මේ තියෙන්නේ. ආවර්ණීය මනස. අපිට පේන්නේ මෙහෙ කියලා සිහිය මෙහෙට යොමු කරන තාක් මෙහෙ තියෙන ස්පර්ශය පේන්නේ නැහැ. දැන් චක්කු සම්පස්සේ අපිට පේන්නේ අපිට චක්කු සම්පස්සේ අනිත්‍ය දෙන්නේ කොහොමද අපිට සිහිය තියෙන්නේ මෙහෙ? ඇහත් රූපයෙන් දෙක ගැටීම නිසා ඈ බාහිර රූපයේ චක්කු ප්‍රසාදයේ ගැටීම නිසා ඒක උපදින සින්න සංගති පස්සු ස්පර්ශය මේ අපේ සිහිය තියෙන්නේ නැරේ. ඉතින් කොහොමද මේ බලාගෙන ඉන්න මට මෙතන තියෙන දේ පේන්නේ? දැන් මෙතෙන්ට කටුවක් ඇනකොට මොකද්ද කියලා මේ බලනවා නම් මට මෙතන පේනවා. දැන් මොන කවුරුත් හරි කියලා ඇන්න. ඒකවල විදෙනකොට මොකෙන්ද යන්නේ කියලා මෙහෙම බලනවා. හරිද? ආ ඇල්ලලා තියෙන මේකයි මෙතන මේකයි අයින් කරන්න ඕනේ කියලා පේනවා. එහෙනම් මෙහෙට යොමු වෙච්ච මනස දිරුණොත් තමයි ඇනකොට මම මෙතන මෙහෙම නේද වුනේ කියන එක මෙතන ආදීනෝ ටික තේරුම් ගන්න පුළුවන්. නේද? ඒක තමයි කවදාවත් මේ ස්පර්ශය නැත්නම් වේදනාවේ අනිත්‍ය ස්පර්ශය අනිත්‍ය බලන්න බෑ අපිට මේ නිවර්ණ සාගත මනස. බාහිරේට නැමුණු මනස ඇති තාක් ඒ හිත විචිත්තයි කියනවා. ඊගාවට උපේක්ෂා සහගත මේ මෝහ සහගත උපේක්ෂාවේ ලක්ෂණය කරන රූපේ නොඉක්මා පවතිනවා. රූපය හම්බ වෙන මට්ටමේ උපේක්ෂාවක් තියෙනවනේ මේ උපේක්ෂාවේ මෝහය තියෙනවා අවිජ්ජා අනුසය තියෙනවා. දැන් අපිට මෙහෙම බලනකොට උපේක්ෂාවක් පහළ වෙනවානේ. මේ උපේක්ෂාවේ අවිද්‍යාවක් තියෙනවා. ඇයි රූපේ ඉක්ම පවතින්නේ නැහැ? අපේ රූපේ සම්බේධා කියන තැනක නෙන්නේ. නේද? ඒකවත් දැන් මතක් කරන්නේ අපි සිල් ගත්තාම අපිට මේ ටික තේරෙන්න ඕනේ. මේ සිල් ගත්තේ මොකේදද? චිත්ත ශුද්ධිය ඇති කරගන්න උපකාරයක්. චිත්තය සුද්ධිය ඇති කරගන්නේ ඇයි? දිට්ඨි සුද්ධිය ඇති කරගන්න උපකාර කරනවා. දිට්ඨි සුද්ධිය කියන්නේ මොකක්ද? ඈ? නාම රූප ධර්ම පිළිසින් දකින්න. නාම රූප ධර්ම පිළිසින් දකින්න කියලා කියන්නේ කොහොමද? යම් රූපයක් දකින වෙලාවට මෙතන පවතින නාම රූප කියන ධර්මතාව දෙක තේරුම් ගන්න. එතකොට රූපේ ස්වභාවය තේරුම් ගත්තොත් නාම ධර්ම ටික තේරුම් ගත්තොත් අපි දන්නවා නාම ධර්ම කියන්නේ හිතත් සමග එකටම ඉපදිලා හිතත් සමග එකටම නිරුද්ධ වෙන ධර්මතාවය. එහෙනම් මේ කියනවා කියලා ආයෙ බලන්න යන්න පුළුවන් කමක් නැහැ. ඒක උපකාරයි කියලා හිතනවා. ඒක තමයි අපි හදිසියේම යොත් සිටින හම්බවෙන්නේ නාමයමයි හම්බවෙන්නේ හැම වෙලාවෙම. දැන් මේ සීකරණ හැම මොහොතකම අපිට අපේ වර්තමයි දකින්නේ. ඇයි රූපයේ උපකාරක ධර්මයක් කියලා නාම ධර්ම පළවෙනිද ඒ නාම ධර්මම නම් හිතෙන් දැනගන්න අපිට රූපයේ අධ්‍යක්ෂීම කවදාවත් හම්බෙලා අතීතයේදී රූපය හම්බල රූපයේ අදාළ ස්වභාවය අපිට අතීතයේදී හම්බලක් නෑ දැන් හම්බ වෙනත් මේ එකම වෙන්නේ අපිට රූපේ සීකරණ සීකරණ වැඩි දවසකුත් එදාට කියන නාගම්ය ආයේ නැහැ කබලික ආරණ යුක්ත රූපෙට එන්න හේතු නැහැ කබල නාම රූප දෙක තේරුම් ගත්තට පස්සේ දැනට මේ නාම රූප කියන ධර්මතාව දෙක නොතේරෙනවා නම් නොතේරි නාමයයි රූපයයි දෙකම එකට ගැටගල තමයි අපි මේ අපිට රූපයක් හම්බෙන්නේ එතකොට මේ නාම රූප දෙක පිළිසින් දකින්නකොට ඔන්නෝයේ දෝෂයේ දුබෙන්නෝ ඒ සඳහායි අපි විදර්ශනා කරන්නේ. ඔය ඉස්සරහ ඉගෙනගත්තේ දහස් ඉගෙන ගන්න ආයතන ඉගෙන ගන්න පටිච්ච සමුප්පන්න ධර්ම සාධය ඉගෙන ගන්න මේ හැම දෙයක්ම ඒ නිසායි. ඊට මම කියන්නේ අර ඉදත්මක සීත කරන්නේ දැන් දොර අරිනකොටමයි ලයිට් එක පත්වේ. දොර වහනකොටම නිවෙනවා. නේ එතකොට ඕක නොදන්න කෙනෙක් හිටියු දැන් දොර අරපු වෙලාවේ පත් වෙලානේ වහනකොට නිවෙන බව දන්නේ නැත්නම් එයා පැත්තකට ගියාම හිතෙන් දැන් තාම පත් වෙලා තියෙනවා කියලානේ නේද එතකොට ආපහු අරිනකොටම ආයෙත් පත් වෙලා පේනවා එයා හිතනවා මෙච්චර ගලා මේ පත් වෙලා තිබු දෙයක තමයි මේ පේන්නේ ආපහු වැහුවට පස්සේ තිතාගෙන ඉන්නේ හිතෙන් හිතාගෙන ඉන්නවා දැන් දැකපු දේ සිහි කරන්න පුළුවන් සිහිත කරන්නේ අර වෙලාවේදී ලයිට් එක පත් වෙච්ච බවනේ දැක්කේ ඕන වහනවා දැන් දැකපු වෙලාවේ පත් වෙලා දැකපෙර සිහි කරනවා සිහි කරනකොට දැන් පවතින දේ හිතාගන්න නුවණ නැත්තම් පවතින දේ ගැන දැනගන්න නුවණ නැත්තම් දැන් හිතන්නේ මොකද්ද දැන් අර පත් වෙච්ච එකනේ සිහි කරන්නේ මේ තියෙන එක දකින්නේ කියලා සිහි කෙරුව සිහි කරන්න වෙන්නේ මොකද්ද පත් වෙලා තියෙන බව තමයි දැන් සිහි කරන්නේ. හරිද? කොහොමද දැන් ඒ වෙලාවට සිහි කරනකොටත් පත් වෙලා. ආපහු දැන් කරිනකොට එතකොට මොකද වෙන්නේ? පත් වෙලා තිබිච්ච එකම හම්බ වෙනවා. ඒ වෙලාවට පත් වෙනවා නෙමෙයි පත් වෙලා තිබිච්ච එකම හම්බ වෙනවා. එතකොට ආපහු අහකට ගියත් ඒ පත් වෙච්ච එකම තියෙනවා. මෙයාට මේ ලයිට් එක නිමෙන වෙලාවක් හම්බ වෙයි. කවදාවත් හම්බ වෙයි. ඕකනේ අපිට වෙලා තියෙන දැන් මේ සීතකරණ දොර අරිනකොටම බල්බෙක පස් වෙනවා වගේ ඇහත් රූපයක් ගැටගොල් චක්කු විඥාන උපදිනවා ඔන්න තේරෙනවා හිත ඉපදෙනවත් එක්කම මේ වේදනා සංඥා පහළ වීමයි හිත ඉපදීම එකට වෙන්නේ මේ අරමුණ පේනවා කියන ඔන්න දැන් පස් වෙලා වගේ ලයිට් කියද්දකොට දැන් ඇහත් රූපේ චක්කුන් මේ තුන්දෙනා වෙන් වෙනවා කියලා කියන්නේ ලයිට් එක නිවෙනවා පැත්තකට යනවා දැන් මේ හිත සමගම උපන්න ධර්මියම හිතෙන් දැනගත්තේ හිත නිරුද්ධ වෙනකොටම හිත සමගම උපන්න ධර්මිය නිරුද්ධ වෙනවා නමුත් දැන් පැත්තකට ගියාම අපි අර ලයිට් එක පත් වෙලා තිබුණු වෙලාව දිහ කරනවා වගේ චක්කු විඥානයේ දැකපු සිද්ධාන්තය දිහ කරනවා දැකපිය දැන් අපි ඒ වෙලාවට පවතින යථාභූත ස්වභාවයේ නුවණ නැති හින්දා මේ ආයත නිරෝධයේ නුවණ නැති හින්දා දැන් මේ තියෙන එක සිහි වෙනවා කියලා ඔන්න ඒ වෙලාවට රැවටෙනවා මනසට ආපහු තියෙන එක බලන්න කියලා එනවා ආපහු බලන්න ආපු හින්දාම හැට රූප ගැටුම හින්දාම ඒක උපන්න නිසාම ආයෙත් පේනවා දැන් ඔන්න තියෙන එකම පේනවා ප්‍රමුඛ එකම තියෙනවා දැන් ඉතින් අඩුවක් නැහැ අපිට දෙන්නේ සීත කරන්නේ ලයිට් ස්විච් එක තමයි වෙලා තියෙන්නේ අපිට. ඉතින් විදර්ශනාව කියන්නේ මෙන්න මේ මෝඩකම මේ නුවණ නැති වුණොත් මේක චක්‍රේ මේක කෙලවරක් තියෙද බලන්න. මේ ටික තේරුම් ගත්තේ නැත්නම් මේක කෙලවරක් තියෙයිද කියන්නේ. ඉතින් මුල් කෙලවර හෝ අග කෙලවර හෝ කියලා කතාවක් නැහැ. ඈ එක දෙයයි තියෙන ඇත්ත ඇති හිතේ දකින්නේ. එච්චරයි අවිද්‍යා සීත කරන්නේ ලයිට් එක පත් පා දොර අරිනකොටම පත් වෙනවා ඔහුගේ ඌ විදිහට දැක්කන අපිට පැත්තකට ගිහිල්ලා ආපහු පස් වෙලා තියන්නේ සිහි කරන්න බෑ. අපිට සංකල්ප හම්බ වෙනවා. දැකපු වෙලාවේ දැකපු දේ සිහි කරුවොත් මේ සිහි කරනකොට දැන් එතන එහෙම නැහැනේ කියලා. දැන් මේ ලයිට් එක නිවිලානේ කියලා එක හම්බ වෙනවා. නුවණක් තියෙනවා. ඒ නුවණ නැති වුණොත් දැකපු වෙලාවේ දකින දේ සිහි කළොත් දැන් තියෙන්නේ පස් වෙලා කියලා හිතෙන්නේ. ඔන්න දොර අරිනකොටත් පස් වෙලා දොර වහලා පැත්තකට ගියාමත් පස් වෙලා මේ ලයිට් එකේ නිවිච්ච බව අපිට හම්බ වෙන්නේම නැහැ. හැම වෙලාවම ලයිට් එක පත් වෙච්ච බව මමයි හම්බ වෙන්නේ. ඒක. ඒ වගේ මේ ආයතනයන්ගේ නිරෝධයක් අපිට හම්බ වෙන්නේම නැහැ. ආයතනයන්ගේ ඇති බවමයි ලෝකේ ඇති බවමයි අපිට හම්බ වෙන්නේ. ඇහත් රූපයක් දෙක චක්කු විඥානේ උපදිනකොටම ඔන්න පෙනෙන රූපයක් පෙනෙනවා නම් ඒ හේතු ටික නැති වෙනකොටම මේ පෙනෙන දේ නිරුද්ධ වෙනවා. නමුත් මේ සිද්ධාන්තයට නුවණ නැති හින්දා දැකපු දේ තේරුණ දේ දැන් මේ අවස්ථාවේ ඉතන තියෙනවා කියන අදහසින් මයි ඉන්නේ. දැන් අපිට ඇහෙන් බැලුවත් තියෙනවා මේ දේ, පැත්තකට ගිහලා හිතන කොටත් ඒ දේ එතනම තියෙනවා, ආයෙත් ඇවිල්ලා බලනකොටත් ඒ දේ එතනම තියෙනවා. ඔය වගේ දැන් අරමුණු දහස් ගාණක් බලනකොට බලපු ඔක්කොම තියෙනකොට ඔවුන් කියන කර්ම රැස් වෙනවා කියලා. රැස් කරනවා. ඇයි දැන් බලන බලන එක අපිට අත්දැකලා බලන බලන එක තියෙනවා. ඕවෙන් එකකට තමයි ප්‍රතිසන්දසේ යන්නේ. ඉතින් දැන් ලෝකේ අඩුවක් නැහැනේ. ලෝකේ මැවිලා තියෙන්නේ ඔහොම. ලෝකේ හදාගෙන තියෙන ওই විදිහට දැන්. ඉතින් දැන් ලෝකේ නිදහස් වෙනවා කියලා කියන්න තියෙන අනිත් පැත්ත. එච්චරයි. මේ සිද්ධියන සිද්ධිය දකින්න ඕන. ඉතින් හිතත් සමග ඉපදිලා හිත සමගම උපන්න ධර්මය හිත පවතිනකම පැවිතිලා හිත නැති වෙනකොටම නැති වෙනවා. ඔබට කියන චිත්තානු පරිවර්තන විතර්ක කියලා. හිත අනුවම් පෙරලෙනවා. ඒ හින්දා මේක මේ පේන්නේ නැත්තේ. සීත කරන්නේ අරිනකොටම පස්සු වෙනවා. වහනකොටමයි නිමෙන්නේ. ඒ හින්දා මොකද අපි දොර අරගෙන තියෙන වෙලාවේ නිවෙනවනම් අපිට තේරෙනවා නිවෙන බව. නමුත් දොර අරිනකොටමයි පස්සුනේ, දොර අරගෙන තියෙනකම්ම පස්සු වෙනවා. දොර වහනකොටමයි එක නිවෙන්නේ හින්දා අපිට තේරෙන්නේ. නුවණින්මයි බලන්න වෙනවා තියෙන්නේ. ඉතින් ඔන්න ඕකයි සිද්ධිය. මේ ඇහැ අරිනකොටමයි පේන්නේ. ඇහැ ඇරිලා පවතිනකම්ම පේනවා. ඇහැ වහනකොටමයි මේක පේන සිද්ධිය නැති වෙන්නේ. ඉතින් දැන් නුවණ නැති හින්දා නුවණින්මයි ඕක බලන්න දෙන්නේ නිරුද්ධ වෙනවා කියන්නේ. නමුත් අපිට අල්ලලා දෙන්නේ ඇස් දෙක වැහුණාට පස්සේ දැකපු එක තියනවා කියලා. අර ලයිට් එක පස් වෙනවා කියන එක වගේ. තේරෙනවා. ඉතින් ඔය සිද්ධිය තේරුම් ගන්න බෑ මේ නාම රූප කියන ධර්මදා දෙක පිළිසින්ද නොදැක්කොත්. ඒ නාම රූප කියන දෙක පිළිසින් දැක්කොත් තමයි අපිට රූපය කියන එකේ ස්වභාවය මෙබඳුයි නාම ධර්ම කියන්නේ මෙන්න මෙහෙමයි කියන එක දැක්කොත් තමයි මේ පෙනෙන එක තියෙන එකක් නෙමෙයි හිතත් එක්ක ඉපදිලා ඒ හිතත් එක්ක උපන්න ධර්මය මේ හිතින් දැනගෙන නේද මේ තියෙන්නේ කියන අවබෝධයෙන්නේ. එදාට අපි දුකේ කලකිරෙන්නේ මෙච්චර කල් මේ හටගෙන නිරුද්ධ වෙනදී අවිද්‍යාවෙන් ඇති බවට පවත්වගෙනයි දුක් විඳින්නේ අපි. අපි දුක් විඳින්නේ දුක කියන එක පවත්වගෙන දුක් විඳින්නේ. ඒ කියන්නේ දුක වගා කරලා අපි දැන් අපේ ජීවත් වෙන්න එක එක දේවල් වගා කරගන්නවානේ. ඒ වගේ දුක අපි විසින්ම හිතවල දුක අපි විසින්ම වගා කරගෙන මේ දුක් විඳින්නේ. ඒ කියන්නේ දැන් තමන්ව කියන්නේ හිත සමගම ඉපදිලා හිත පවතිනකම පැවතිලා හිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන මේ සිද්ධිය ඒ විදිහටම දන්නේ. ඉතින් මේක මේ ලෝකයේ තුල මේ සිද්ධාන්තයේ තුලට කොටු වෙච්ච කෙනා දන්නේ ඒක. එබඳු ලෝකයක් අතරින් තන්‍යමම මේක පහළ වෙලා මතු කරගත්තහම අන්න එතනයි තේහෙන්ද සම්මා සම්බුද්දයි කියන්නේ. ඉතින් පහළ වෙලා මේ ලෝකෙට පෙන්නේ ඔන්න ඔය සීත කරන කතාව. සිද්ධිය පෙන්නේ අන්තිමට. ඉතින් ඔන්න ඔය ටිකයි තේරුම් ගන්න ඕනේ අපි. ඉතින් ඔය ටික තේරුම් ගන්න තමයි මේ හැම දෙයක්ම අන්තිමට කරලා තියෙන්නේ. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් සම්මර්ථනය කරලා තියෙන්නේ, විදර්ශනා කරනවා කියලා කරලා තියෙන්නේ, නාම රූප බලනවා කියලා බලලා තියෙන්නේ. අන්තිමට මේ ස්පර්ශ ආයතන හයේ එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමක් නැතිවීමක් යමෙක් නොදන්නේ නම් ඔහු මේ සාසනේ බැහැර වූයේ නෙවෙයි. ඒ කියන්නේ මේ සාසනේ කියන එකට අයිතියක් දෙන්නේ නැහැ. මොකද මේ සාසනේ කියන්නේ ඔය ටිකනේ දැනෙන්නේ දුක නැති කරන්නේ. එතකොට කර්ම රැස් වෙන අවිද්‍යාවක සංඛාරා කියන්නේ ඕක. අවිද්‍යාව ඇති කල්ලි මේ 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 හැම දෙයක්ම අපිට තියෙනවා. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ. හේතුන්ගෙන් හට ගන්න හැම දෙයක්ම නිරුද්ධ වෙනවා අවිද්‍යාව නිරුද්ධ. ඒක මෙහා සංඛාරයන් ගැන කතාවක් තියෙනවා. sabbhe sankhara anicchate සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා යම් කලක දැක්කොත් එදාටයි දුකේ කලකින්. තේන ඇහෙන දැනෙන දැනගන්න මේ හැම දෙයකම අනිත්‍යතාවය දකින්න. අනිත්‍යතාවය දැක්ක කියන්නේ නෑ මෙහෙම බලලා පැත්තකට ගිහිල්ලා කොච්චරංචයි කිව්ව දැකපු දෙ මෙහෙ තියෙනවා කියලා හිතනනම් අනිත්‍ය වෙලාද? ඒ අනිත්‍ය කියන වචනේ නෙවෙයි සිද්ධාර්ථය ඕනේ තාත්තේ. ඒක වෙන්න නම් අනිත්‍ය කියන එක දකින්න නම් නාම රූප කියන දෙක පිළිසින් දකින්නම්. නාම රූප කියන ධර්මතාව දෙක පිළිසින් දකින එක දෙකේ සුද්ධිය කියලා නාම රූප කියන ධර්මතාව දෙක පිළිසින් දැක්පෝ. අපි දකින්න මොකද්ද? ලෝකේ තියනව නෙමෙයි. හේතු ඇතිකල්ලි හටගන්නවා. හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා. බුදුරජාණන් බොහොම ලස්සන දෙක පෙන්නලා තියෙනවා. ජීබු යේනකෝ කච්චායන ලෝකෝ අතිතං චේව නපිතං ච. කච්චායන මේ ලෝකය බොහෝ දෙයින් ඇත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවා. ලෝක සමුදයන්කෝ කච්චායන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්තිති නහොන්ති. මේ ලෝකයේ ඇතිවීම යමෙක් ඇති හැටි දකින්න නෑ කියන්නේ. ලෝක නිරෝධං වූ කච්චායන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්තිති නහොන්ති. ලෝක නිරෝධයන් කිසි කෙනෙක් දැක්කොත් ඇත්ත ඇති ඇති එයා තියෙනවා කියලා කියන්නේ. එතකොට ලෝකේ තියෙනවා කියන්නද නිරෝධය දකින්න කෙනාට නෑ කියන්න බෑ ඇතිවීම දකින්න කෙනාට. දැන් අපි නෑ නම් කියන්නේ තියෙනවා කියනවායි කියන්නේ. ඉතින් අන්තිමට නමුත් අපිට මේ පේන්නේ රූපය කියලා මේ පේන මත්තම පේන්නේ රූපය ඇහෙන්නේ සද්දය කියලා මේ විදිහට ගත්තොත් කවදාවත් අපිට ලෝක නිරෝධය කරන්න පුළුවන්ද? කවදාවත් බැහැ. ඉතින් ඔන්න ඔය ටිකයි බලාගන්න ඕනේ කාල වෙලා කියන්නේ. වෙලා තියෙනවා අපි ওই ටිකම ටිකක් වෙනස් කතා කරමු.
එහෙමයි මයා.